මීළඟට ගරුප්‍රසන්න රණවීර මන්තුමාට ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ඔබ ස්තුති මුලාසෙන් සභාපතිතුමිය විජේපාල එට්ටිආරච්චි මැතිතුමා කතා කරාන් පස්සේ අවස්ථාව ලැබීම පිළිබඳව මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන අතර මගේ කතා විවරණතුරු රැඳී දීවි කියලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකම මේ ආණ්ඩුව පසුගිය වසර ජනවාරි 2015 ජනවාරි 8 වෙනිදා පෙර බලයට ආවේ මා ආර්ථික උස්තාරලා විදියට මේ රටේ සුඛිත මුඛිත ආර්ථිකයක් ඇති කරනවා කියලා. ඒකම මිනිසුන්ගේ වක්‍රබදු අඩු කළා, ඍජුබදු වක්‍ර ඍජුබදු වැඩි කරනවා කියලා. ඒකම මේ ආණ්ඩුවේ මිනිසුන්ට විශාල සාන මලු විශේෂ විදේශ ආයෝජකයෝ මේ රටේ ණය බර නැති කරලා මිනිසුන්ට සැපවත් සුඛිත මුක්ත ආර්ථිකයක් ගොඩනගනවා කියලා, ජීවන තත්ත්වයක් අද ගොඩනගනවා කියලා ඇවිල්ලා දින 100ෙන් මේ ආණ්ඩුව දුන්නා. ඒ මහමැතිවරණයට යන්න අවස්ථාවේ සාන ටිකක් අද එදායි අදයි අතර සාන වෙනස කොහමද? එදා හාල් මිල කීයද? අද හාල් මිල කීයද? එදා පොල් ගෙඩිය කීයද? අද පොල් ගෙඩිය කීයද? එදා කොත්තමල්ලි ටික කොහමද? එදා මිරිස් කරල කොහමද? අද කීයද? අද මිනිසුන්ට මේ රටේ මේ ආර්ථික උස්තාරලගේ මහලොකු කයි වාරුව නිසා කට විතරයි වැඩ නැහැ. අද එදා කෝ ණය මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලේ බිලියන 7391ක් ණයයි කියලා අද 10300 දක්වා වැඩි වෙලා තියෙනවා. අවුරුදු 3ක් ඇතුළත ලංකා ඉතිහාසයේ ඩොලර් බිලියන 3000ක් මේ ආණ්ඩුව ණය කරලා තියෙනවා. මේ ආණ්ඩු රුපියල් බිලියන 3000ක් නැති කරලා තියෙනවා, ණය වෙලා තියෙනවා. මේ රටේ මිනිසුන් විශාල ලෙස ඒ ණය බර තව තවත් ලක්ෂ 4 පන්නලා මේ වෙනකොට එක පුජ්‍යලේ ලෝකේ ණය බර ඔන්න අද තත්ත්වය. ඒකම එදා 2014 7391යි අද 10313යි. මේ වසර 3 ඇතුළත 3000 වැඩි කරලා තියෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ දත්තා 2009 ඉඳන් 2014 දක්වා ඩොලර් බිලියන 3230 රුපියල් බිලියන 3230 ගත්තා. ඔව්, මහින්ද රාජපක්ෂ සමයේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් කරා. අද පාරක් හදාගන්න විදිය නැති වෙලා තියෙනවා. අඩුම තරමේ අවුරුදු ගාණක් වෙනවා. මෙතන හිටපු මහාමාර්ග ඇමතිතුමා හිටියා. අර කැලණිය විද්‍යාලංකාර පිරිවෙන ළඟ තියෙන ගුවන් පාලම තමයි අවුරුද්දකට වැඩි. ගුවන් පාලම අවුරුද්දකට වැඩි. තාම නිම කරගන්න බෑ. අපි ගුවන් පාලම හැදුවේ දවස් 60කින්. ඔන්න ඔස්තාල්ලගේ වැඩකාරයන්ගේ හැටි. අද ඔව්, මහින්ද රාජපක්ෂ යුගයේ ණය ගත්තා. මෙන්න කරපු වැඩ කරා. වරායව ලැබුවා, ගුවන්තොටුපළ ලැබුවා, අධිවේගී මාර්ග ඇදුවා, වාරි මාර්ග ඇදුවා, විදුලි බලාගාර ඇදුවා, පාසල් ඉස්පිරිතාල විශ්වවිද්‍යාල පද්ධති සංවර්ධනය කරලා දියුණු කරා. මේ අවුරුදු 3ට 3000 කරපු දෙයක් කියන්නේ ණය බර නැති කරන්න ආව ආණ්ඩුව, හොරකම දූෂණේ නාස්ති අඩු කරන්න ආපු ආණ්ඩුව ආවා. ඇවිල්ලා දවස් කීපකින් දුන්නා ට්‍රිලියනයකට මහා බැංකුවේ අර්ජුන ඇලෝසියස් එක්ක එකතු වෙලා, අර්ජුන මහේන්ද්‍රන් එක්ක එකතු වෙලා අද ඒවා ඔක්කොම ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ දුප්පත් ජනතාවට, අහිංසක මිනිසුන්ට. කියනවා විජේපාල එට්ටිආරච්චි මහත්තයා, මන්ත්‍රීතුමා 2017 ආවලු USD බිලියන 1.7ක්. ඔව්, ආවේ අපේ කාලේ ගෙනාපු ආයෝජනවල මුදල්. ඒ සියල්ල අපේ මුදල්. 17යි මිලියන 17යි ඇවිල්ලා තියෙන්නේ. මොන පහලක ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා කිව්වා, විදේශ ආයෝජකයෝ ගේනවා කිව්වා, වොක්ෂගන් කම්පැනි ගේනවා කිව්වා. තාම නැහැ. දැන් බරුවර කියන 2018 බිලියන 2.9ක ගිවිසුම් ගස්සන් කළ ආයෝජක ඇවිල්ලා තියෙනවා. 1 රුපියලක් ඇවිල්ලා තියෙනවා ඔප්පු කරන්න කියලා කියනවා. 1 රුපියලක් සීන තමයි තියෙන්නේ. මේ ආණ්ඩුවේ සීන කෝටියක් තියෙනවා. අතේ 1 රුපියලක් නැහැ වගේ තමයි මේ ආණ්ඩුව ගිවිසුම් ගහනවා කියලා කියනවා. ආපු ආයෝජකෙක් නැහැ. තාම කුරුණෑගල දිස්ත්‍රික්ක වොක්ෂගන් කම්පැනි එනවා ඇති. තාම ඇවිල්ලා නැහැ. අපි ගෙනාපු ආයෝජනට අමතරව ආයෝජකයෝ තාම ඇවිල්ලා නැහැ. අද වෙන වෙනදුම් ගිවිසුම් ගහලා අනිකුත් මිනිසුන්ව සන්තෝෂ කරන ව්‍යාපාර විතරයි ගෙනියන්නේ. අද ඒ නිසා අපි කියනවා කිව්වේ තරුණ තරුණියන්ගේ විරකියාව නැති කරනවා කිව්වා. අද විරකියාව තත්ත්වය මොකද්ද? විශාල ලෙස එදා මහ බැංකු වාර්තා අනුව 84,000 මේ රටේ සේවා නියුක්ති හිටියා මිලියන 84ක් මිලියන 8.4ක් ලක්ෂ 84ක්. අද 17 වාර්තා අනුව මිලියන 2 ලක්ෂ 2ක් රැකී රක්ෂා නැති වෙලා තියෙනවා. ලක්ෂ 2ක් අඩු වෙලා තියෙනවා 2017 වාර්තාව අනුව. හැබැයි ආවේ කොහොමද? ලක්ෂ 10කට වසර 5ක් කරතරට රස්සා දෙනවා කියලා. අද කෝ? අද දීපු රස්සාව, දින්නු දීපු සාඩය, අද මිනිසුන් ජීවත් වීමේ හැකියාවක් නැහැ. අද ජීවත් වෙන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. ඒකම අපේ කාලේ ඒ දවන්ත යුද්ධයකුත් තියාගෙන මේ රට දවන්ත සංවර්ධනයක් කරාගෙන ගියා. ආර්ථික වර්ධන වේගය 7.5 පන්නලා අරන් ගියා. ඒ මට්ටමේ තියාගෙන හිටියා. ආසියාවේ සංවර්ධිතම සංවර්ධන වෙමින් පවතින රටක් බවට සහ විශාල ආයෝජකයන් පිරිසක් ගලා එමේ යුගයක් බවට පරිවර්තනය වුණා. ආවා කෙලිය පෙබරවාරි 27 වෙනිදා මහා බැංකුවට මේ රටේ ආයෝජකයන්ගේ විශ්වාසය නැති වුණා. එක ආයෝජකයෙක් තාම ආවේ නැහැ. තාම උත්සාහ කරන ආයෝජකයෙක් ගේන්න ආවේ නැහැ. අපේ කාලේ මුදල් ලැබුණකොට තාම ගිවිසුම් ගහනවා කවුරුත් තාම නැහැ. ඒ නිසා අපි 2017 එදා 4 ආර්ථික වර්ධන වේගය අද 3.1 බහලා. මේ මහා බැංකු වාර්තාණුව කියන්නේ එදා මහා බැංකු වාර්තා තමයි කිව්වේ. අපි සාමාන්‍ය පිළිගන්නේ එහෙමයි සෙන්ට්‍රල් බැංක් රිපෝට් එක. අද 3.1 බහලා තව තවත් එන්න මේ ආණ්ඩුවට වැඩි පිළිවෙලක් නැහැ. තව තවත් මේ රටේ සංවර්ධන වේගය පහළ යනවා. එදා මහින්ද රාජපක්ෂ මහතුමාගේ කාලේ යුද්ධ සමයවත් මේ වගේ ආර්ථික වර්ධන වේගයක් අඩු වුණේ නැහැ. ඒ මුල් වතාවට එදා 2001න් පස්සේ මුල් වතාවට තමයි ගිය අවුරුදු 2017 අවුරුදු 16කට පස්සේ මේ රටේ ආර්ථික වර්ධන වේගය 3.1 මේ ආර්ථික ඕස්තාල්ල ටික එකතු වෙලා රට ඇදගෙන ගිය තත්ත්වය. ඒ නිසා ඒකම විශාල අධ්‍යාපනයට කිව්වේ 6%ක ප්‍රමාණයක් දල්දා නිෂ්පාදනය වීදම් කරනවා කියලා. තවත් විහිදකලද 1.5. ඒකම සෞඛ්‍යයේ 3%ක් වීදම් කරනවා කිව්වා. වීදම් කර 1.5. ඒකම මේ විදිහට තමයි එදා පොරොන්දු දීලා විශාල අධ්‍යාපන විශාල පෙරලිය ඇති කරනවා කිව්වා. තම දල ජාතික නිෂ්පාදනය දුන්නම අපේ හිතුව පාසල් ටික ඔක්කොම සියලු සැප පාසුකම් ටික හම්බලා දරුවන්ගේ අධ්‍යාපනය විශාල ලෙස වර්ධනය වේ කියලා. ඒ විදිහට තාම එන්නේ නැහැ. තාම වැසිකිලි කැසිකිලිවත් සමහර පාසල් වල හදාගන්න විදියක් නැහැ. සල්ලි මුදල් යොදවන්න විදියක් නැතුව තාම තියෙනවා. ඒකම ආවා ඩොලර් එදා ඩොලරේ ගන්න රුපියල ඩොලරේ ගන්න අපි රුපියල් 130යි මහින්ද රාජපක්ෂ මහතුමාගේ කාලේ 2014 අද 159යි රුපියල් 30කින් නැග්ගා. ඩොලරේ මස්ස බාල්දු වීම තුල ඩොලරය රුපියල අව ප්‍රමාණය වීම තුල විතරක් ඩොලරේ සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීම විතරක් ලංකාවේ පාඩුව ගෙවන්න තියෙන ණය ප්‍රමාණය වැඩි වුණා බිලියන 697කින්. ඒ 697ක් බුදුලා තිබ්බනම් වසර තුන තුල විතරක් ඩොලරය ඉහළ යාම රුපියල මස්ස බාල්දු වීම පමණක් රුපියල් බිලියන 697කින් පමණ වැඩි වෙලා තියෙනවා ණය ප්‍රමාණය විතර. ඒ ණය ගත්තා නම් මේ පාලනයට මහින්ද රාජපක්ෂ කාලේ මහින්ද මාතේ පාලන කාලේ යටතේ අපිට නරචෝල තාප බලාගාරය ඉදිකරන්න ගිය මුදල කොළඹ කොටුනායක අධිවේගී මාර්ගය ඉදිකරන්න ගිය විනාඩියක් දෙන්න අධිවේගී මාර්ගය විදන් කරන්න ගිය මුදල ගාල්ල මාතර අධිවේගී මාර්ගය විදන් කරන්න ගිය මුදල හම්බන්තොට වරාය හදන්න ගිය මුදල මත්තල ගුවන්තොටුපළ හදන්න ගිය මුදල මොරගස්කන්ද ජලාශය යන සියල්ල නිමර කිරීමට ගිය මුදලට වඩා වැඩි මේ ආර්ථික ඔස්තාර්ලගේ ආර්ථික ක්‍රියාකලාපය තුළ රුපියලාව ප්‍රමාණය වීම තුළ විතරක් මේ රටට උන පාඩුව. ඒ නිසා අද කියනවා එදා 11යිද වැට් එක තිබ්බේ 11ට අපේ යුගයේ මුදල් අමාත්‍යවරයා කියනවා අපි දැන් 15ට නැගලා මුදල් ලැබෙති කියලා අපි 2020 දී වැට් එක 12.5ට අඩු ගන්නවලු. ආර්ථික ඔස්තල්ල අපේ ගාණ්ඩුව තියන් යන්න තිබ්බනේ. දුන්න ජනතාවගේ සහන මේ රටේ වෘත්තිකයන්ට ව්‍යාපාර ශේෂ්ත්‍රයේ සහන විශාල ලෙස කප්පාදු කරලා දාලා තියෙනවා. මේ 25කගේ පමණ ඒ ඔක්කොගෙම සහන කප්පාදු කරලා බදු ගැව්වේ. අපි නැවත වරක් ඒ පුද්ගලයන්ගේ සහන ටික දෙන්න මහින්ද රාජපක්ෂ මෙතුමාගේ ආණ්ඩුව කාලේදී අපි කටයුතු කරන බව කියමින් මේ අද මේ ආණ්ඩුවට වෙන වැඩපිළිවෙලක් නැහැ. රාජපක්ෂ බීතිකාව වරනකොට වෙන බීතිකාවක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. හදිනෙමින් මැතිවරණය පුළුවන් නම් තියන්නේ කියන ඉල්ලීම තමයි අපි කරන්නේ.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට අපේ ගරු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාට ආරාධනා කරනවා මේ අවස්ථාවේදී මූල ආසනය සඳහා එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා.
ડોક્ટર නලින්ද ජයතිස්ස
ගරු මූල ආසන මන්ත්‍රීතුමනි, රටේ ආර්ථිකය පිළිබඳව වචන කීපයක් ප්‍රකාශ කරන්නට කලින් අපේ කිල්නොච්චේ ගරු මන්ත්‍රීතුමා විසින් මේ සභාවේ අවධානයට යොමු කරන ලද කරුණ පිළිබඳව යම් කරුණක් කියන්නට කැමතියි. අපේ ජාතික සමගි අගය කරන පක්ෂයක්, ජාතික සංහිඳිය අගය කරන පක්ෂයක්, ඒ වගේම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්න පක්ෂයක්. අපි කවුරුත් අකමැති වුණාට අපි 30 අවුරුදු යුද්ධයකට මුහුණ දීපු රටක්. දැන් යුද්ධය අවසන් වෙලා ලබන වසර වෙනකොට වසර 10ක් ගත වෙනවා. යුද්ධයේ තිබුණු කාලයෙන් 3න් එකක් අපි ලබන අවුරුද්ද වෙනකොට අවසන් වෙනවා. යුද්ධය කියන්නේ තුවාලයක්, තුවාල දිහා ගෙපු වණයක්. නමුත් ගත වුණු අවුරුදු 9ේදී ඒ තුවාලය සනීප කරන දිහාවට නෙවෙයි අපේ රටේ වැඩ කටයුතු සිද්ධ වෙමුනේ. ඒ නිසාම විටින් විට මේ තුවාලය පෑරණ සිදුවීම ඕමනා තරම් සිද්ධ වුණා. ඕන කෙනෙකුට තමන්ගේ මියගිය ඥාතීන් සමරන අයිතියක් තිබෙනවා. නමුත් ඒ සිදුවීම් වලින් රටේ නැවතත් වෛරය, ක්‍රෝධය, අවිශ්වාසය ඇති වෙනවා නම් ඒක අපි කවුරුත් අනුමත කරන්නේ නැහැ. මේ කිල්නොච්චියේ හැටන් නැෂනල් බැංකු ශාඛාවේ සිද්ධ වෙලා තිබෙන්නේ නිකම්ම නිකම් මියගිය ඥාතීන් සමරීමක් නෙවෙයි. ඒ ඡායාරූප දිහා බැලුවට පස්සේ පේනවා ලේ වැගිරෙන කඩුවක් අතින් ගත්ත සිංහයෙක්, කාන්තාවක් සහ දරුවෙක් ඝාතනය කරන ඡායාරූපයකට ඉටිපන්දම් දල්වනකොට එයින් ජාතික සමගිය හෝ සංහිඳියාව හැදෙන්නේ නැහැ. ඒ වෙනුවට නැවත වතාවක් ජාතීන් අතර වෛරය, විරසකය තව නිර්මාණය වෙන්නේ. තා කවුරු කරත් එවැනි සිදුවීම් අනුමත කරන්න බැහැ. එවැනි සිදුවීම් මුලින් උපුටා දමලා අපි කොහොමද අපි කාගේ අතන සිදුවෙච්ච වැරදි අඩුපාඩුකම් මගහරවාගෙන මනුෂ්‍යත්වය උඩට ගන්න කියන එක පිළිබඳව තමයි අවධානය යොමු කළ යුතු වන්නේ. ඒ නිසා ඒ ගැන මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මේ දවස්වල ආර්ථිකය ගැන විවිධාකාරයේ විවාදවලට අභියෝග කරන තත්ත්වයක් තියෙනවා. මංගල සමර මුදල් ඇමතිවරයා අභියෝග කරනවා පුළුවන් නම් එන්න කියලා එයත් එක්ක ආර්ථිකය ගැන විවාදයකට හිටපු මුදල් අමාත්‍ය සහ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්තයාට. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ කණ්ඩායමේ අය කියනවා මංගල සමර ඇමතිතුමත් එක්ක විවාදයකට හිටපු මුදල් ඇමතිවරයා යවන්න ඕනමාවක් නැහැ. ඕනනම් අපි ඕන කෙනෙක් එන්න විවාදෙට කියලා. කවුරු කවුරු කොහොම විවාද කරන්න හැදුවත් අපි දන්නවා විවාද වලින් සතභාග වැඩක් වෙන්නේ නැහැ. රටේ ජනතාවට තේරෙනවා ආර්ථිකයේ තත්ත්වය බරපතලකම්. විශේෂයෙන් තෙල් මිල ඉහළ දැම්මට පස්සේ දුම්රිය ගාස්තු, බස් ගාස්තු, ත්‍රීවිල් ගාස්තු ඇතුළු සියලු භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනකොට ජනතාවට ආර්ථිකයේ ප්‍රශ්න දැනෙනවා. ඊයේ වැස්සේ තෙමි තෙමි තමන්ගේ පුංචි දරුව වඩාගෙන රැකියා විරුද්ධ උපාධාරීන් රැකියා ඉල්ල උද්ඝෝෂණය කරනකොට අනාර්ථිකේ කඩාවැටීම දැනෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 300යි නම් 2017 විදේශ ආයෝජන ආවේ මලික් සමරික්‍ර මැතිතුමාට කියන්න සිද්ධ වෙනකොට 1700 ගාණක් ආවා. ඒ අර හම්බන්තොට වරායකනෝපේවත් එක්ක කියලා ආර්ථිකේ කඩාවැටීම දැනෙනවා. ඒ නිසා මේ ජනතාවට එදිනදා ජීවිතයේදී මේ ආර්ථිකේ කඩාවැටීම හොඳට දැනෙන පටන් අරගෙන තිබෙනවා. දැන් පහුගිය අවුරුදු 2030 මේ ගැන අපි පාර්ලිමේන්තුවේ විවාද කළා. 2015 සැප්තැම්බර් මාසේ ඉඳලම අගමැතිවරයා නැගිට්ටොත් ආර්ථික ගැන කියන්න, එතුමා කියන්නේ රාජපක්ෂලගේ ණය ගැන. රාජපක්ෂල මහා නායකන්දා ගොඩ ගහලා තියෙනවා. ඒකේ සංඛ්‍යාලේඛනවත් හොයාගන්න බෑ. ණය වෙච්ච ප්‍රමාණය හරියට දන්නෙත් නෑ. ඕක තමයි 2015 සැප්තැම්බර් මාසයෙන් අද දක්වා අගමැතිවරයා ප්‍රමුඛම යාණ්ඩුවේ බෑංගිරිය බවට පත් වෙලා තිබෙන්නේ. ඒ වගේම ඊට පිළිතුරු දෙන රාජපක්ෂ කණ්ඩායම ඔවුන්ගේ උත්තරේ බවට පත් වෙලා තිබෙන්නේ ඌ අපි ණය ගත්තා තමයි. අපි ණය ගත්තට වරාය හැදුවා, ගුවන්තොටු හැදුවා, පාරවල් හැදුවා. අපි ණය අරන් ඒවා කරා, ඕගොල්ලෝ ණය අරන් මොකක්වත් කරේ නැහැ නේ කියලා. අපි මතක තියාගන්න මේ කවුරු සෙල්ලම් දැම්මත්, කවුරු තමන්ගේ පම්පෝරි ගැහුවත්, කවුරු කාට චෝදනා එල්ල කරත් අවසානයේ ණය ගෙවන්නේ කවුරුත් නෙමෙයි, මේ රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාව. ඒ වගේම දැන් මේ ආර්ථිකේ කඩාවැටීම කොතරම් බරපතලද කියනවා නම් අපි දැක්ක තැන් තැන් වලින් රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙල් පිළිබඳවත් යම් යම් සාකච්ඡා මතුවලා තිබෙනවා. මේ ළඟදී අර ශංග්‍රියා හෝටලේ පවත්වපු එක අවස්ථාවක ආර්ථිකය හදන අලුත් වැඩපිළිවෙලක් ගැන කිව්වා. ඊට පස්සේ ඉතින් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයම කිව්වා ඒක මේ අලුත් එකක් නෙමෙයි, අපේ විෂන් 2025 එකට ඒකම තමයි ඉදිරිපත් කළ තියෙන්නේ කියලා. හාසජන කරුණ තමයි ගරු මූලාසන්ර මන්ත්‍රීතුමනි, ඇමරිකානු පුරවැසියෙක් චීන ඉඩමක ඉඳලා ඇමරිකානු සමාගමක් හදපු ආර්ථික ලියවිල්ලක් සිංහලෙන් කියවනවා. මොකද ඒ එක්සත් ජාතික පක්ෂයේ විෂන් 2025 එක හැදුවේ මම දන්නේ නැති ඇමරිකානු සමාගම. එතකොට ඇමරිකානු පුරවැසියෙක් චීන ඉඩමක ඉඳලා ලංකාවේ ආර්ථිකය හදන හැටි ගැන දෙසා බානකොට මහා ජාතිකවාදීන්යයි කියා ගන්න අය ඒ පිළිබඳව ඇස්කන් අරගෙන බලාගෙන ඉන්නවා. මොකද ඒ ගත්තොත් ඒ වාඩ්ලින් අය ගත්තොත් එයා හිතාගෙන ඉන්නවා මේ රටේ ආර්යයන් ගැනත් නෙමෙයි, ඒගොල්ලෝ පැවතෙන්නේ ස්වයං ජාතව, ඒගොල්ලෝ තමයි මේ භූමිය ඉස්සෙල්ලම පහළුණේ කියලා. එහෙම අය අර මහාචාර්ය නලින්ද සිල්වා කියන ආකාරයට ස්මාර්ට් ජාතිකවාදී දැන් ඉන්නේ අර රෙද්ද බැනිය වඳින සාටක දාන ජාතිකවාදීන් ටයිකෝට් ඇඳගත් ජාතිකවාදීන් කියනකොට මෙන්න මෙහෙම ආර්ථිකය හදන්නේ කියලා ඒක අහගෙන ඉන්නවා බොහොම සාවධානව. කියන්නේ තමන් විසින් අවුරුදු 10ක් පාලනය කරලා අසාර්ථකයි කියන කොටත් අහගෙන ඉන්නවා. ඒකයි වැඩි. සම මේ දැන් ඔය එක එක පිටකොලේ වෙනස් කරලා විෂන් 2025 එකට වෙන නමක් දාගෙන ඇවිල්ලා එහෙනම් නව ලිබරල් ආර්ථිකයට වෙන වෙන කෑලි එකතු කරලා ආවට මේ ආර්ථික ප්‍රශ්නට උත්තරයක් දෙන්න බෑ කියන එක කවුරුත් දන්නවා. සම අපි වෙන වෙන දේවල් ලෝන්නේ පහුගිය දවසක තෙල් මිල වැඩි කරපු වෙලාවේ මංගල සම්රාමතුමා කියන රුපියල් බිලියන 53ක් මේකෙන් භාණ්ඩාගාරය ඉතිරි කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා. බිලියන 53. දැත්තර මම කනගාටු වෙනවා මේ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් විවාදයක් මේ පාර්ලිමේන්තුවේ නොකිරීම ගැන. අපි උත්සාහ කරා මේ අඟහරුවාදී විවාදය ගන්නට. නමුත් ඒක හිතාමතා කඩාකප්පල් කරා. කථානායකතුමා එකඟ වෙලා තිබෙද්දී පෑතුරුක විවාදයක් තෙල් මිල සම්බන්ධයෙන් දෙන්නම් කියලා. නෑ නෑ අපට ක්‍රමෝපාය සංවර්ධන ගැසට් එක ගැන ඡන්දයක් ඕන කියලා හය හමාරක පාර්ලිමේන්තුවට දගෙනන ගිහිල්ලා අන්තිම ඡන්දෙ බෙදීමක් නැහැ, ඡන්දෙත් නැහැ, තෙල් මිල ගැන විවාදෙත් කඩාකප්පල් කරලා ගියපොයි හිටියේ. කොහොම වුණත් ඒ තෙල් මිල වැඩි කිරීමෙන් පෙන්නුම් කරන තිත්ත ඇත්ත මොකක්ද? දැන් ආණ්ඩුව කියනවා තෙල් මිල වැඩි කරේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් බර එක මිල ඉහළ ගියපු නිසා කියලා. අපි කාටවත් පිළිගන්න සිද්ධ වෙනවා තාම අපේ මන්නාරන් ද්‍රෝණියේ තෙල් බැරල් ටික හොයාගත්තේ නැති නිසා තෙල් ටික ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරල් එක මිල වැඩි කරනකොට මෙහෙ වැඩි කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඇත්තරම මේ තෙල් මිල වැඩි උනේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වැඩි උනේ ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරල් එක මිල ඉහළ ගිය නිසාද? එහෙම නැත්නම් මේ ඒ අවස්ථාව පාවිච්චි කරලා බොරතෙල් බැරල් එක ඩොලර් මිල ඩොලර් ගානකින් එහෙම වෙනකම් බලන් ඉඳලා ආණ්ඩුව ජනතාව මත බද්දක් පටවන්නට ඒක අවස්ථාවක් කරගත්ත නිසාද? මම එදත් ඉදිරිපත් කරා විශේෂයෙන්ම දීවරයන්ට තෙල් සහනා දීම සම්බන්ධයෙන් අපි ගෙනාපු යෝජනාවේදී කොහොමද මේ තෙල් මිල වැඩි වුණේ කියලා. 92 පෙට්‍රල් ලීටරයක් වරායට පැමිණෙනකොට මිල රුපියල් 78.43යි. ඒකට බදු එකතු වෙනවා රුපියල් 60.63ක. ඒ අනුව තමයි මේක විකුණුම් මිල 130 දක්වා වැඩි වෙන්නේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව අපිට තෙල් ලීටරයක් අලෙවි කරන පෙට්‍රල් ලීටරයක් ඒක ඇතුලේ 43.6ක් තිබෙන්නේ බදු. ඩීසල් ලීටරයක් ගොඩබාන්නේ වරාය රුපියල් 83.77යි. ඒක රුපියල් 32.714ක බද්දක් එකතු වෙනවා. ඒ කියන්නේ ඩීසල් ලීටරයක් අපිට ආණ්ඩුව විකුණනකොට 129ක් බද්ද. 129ක් බද්ද. දැන් මේ තෙල් මිල වැඩි කරන්නේ මොකද කරේ? පෙට්‍රල් ලීටරයක වැඩි කරපු රුපියල් 20ෙන් ආණ්ඩුව වැඩි කරගත්ත කලින් තිබුණු රේගු බද්ද රුපියල් 12 ඉඳන් රුපියල් 26 දක්වා රුපියල් 14කින්.
දැන් කෙටි කරන්න ඔබතුමාගේ
රුපියල් 14. ඒ කියන්නේ වැඩි කර රුපියල් 20ෙන් රුපියල් 14ක් ආණ්ඩුව වැඩි කරපු රේගු බද්ද. ඩීසල් ලීටරේ කලින් තිබුණු රුපියල් 7ක රේගු බද්ද රුපියල් 10.55 දක්වා වැඩි කරා. කියන්නේ දල වශයෙන් ඩීසල් ලීටරේ රුපියල් 14ක් වැඩි කර රුපියල් 7ක් රේගු බද්දයි වැඩි කරගත්තේ. සා ආණ්ඩුව එකතු කරේ මොකද්ද? මේ අවස්ථාව පාවිච්චි කරලා තමන්ගේ අර්බුදයට උත්තරයක් හොයාගන්න බදු වැඩි කරගත්ත එක. බදු වැඩි කරගත්ත එක. දැන් මම අහන්නේ මේකට උත්තරයක් හැටියට එදා පෙට්‍රෝලියම් රාජ්‍ය අමාත්‍යතුමිය කියනවා අපි දැන් මේ ස්පොට් ටෙන්ඩර් එක අයින් කරලා ටර්ම් ටෙන්ඩර් එකට ගියා කියලා. දැන් මේ ගැනත් අපි පාර්ලිමේන්තුවේ කතා කරා. දැන් මේ පෙට්‍රෝලියම් එක දිගින් දිගටම පාඩුවයි කියලා ජනතාව මත බදු ගහන මේ ආණ්ඩුව පහුගිය අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් මාසවල ওই ටෙන්ඩර් ක්‍රමයේ හදිසිය වෙනස් කිරීම නිසා රටට කරපු පාඩුව ගත්තොත් එහෙම ඩොලර් බිලියන 5.8ක් බිලියන 5.8ක් කියන්නේ මේ පාඩු නතර කරගෙන තිබුණා. ඒ පාඩු නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ක්‍රමවේදයක් අනුගමනය කළා. ටෙන්ඩර්ගේ ටෙන්ඩර් මණ්ඩලය අනුමත වුණා. තාක්ෂණ ගේම් කමිටුවට ගියා. හැබැයි ඇමතිවරයා ඒ සියල්ල පසක දාලා තමයි ස්පොට් ටෙන්ඩර් එකට ගියේ මේ නැව් 12ක. ඒ අනුව ගණන් හදලා බැලුවොත් එහෙම මේකේ සමාවෙන් මේ පාඩුව ගත්තොත් එහෙම බිලියන 5.8ක රුපියල් වලින් පාඩුවක් අපිට සිද්ධ වෙලා තියෙනවා. බිලියන 5.8ක්. ඉතින් මම අහන්නේ දැන් මෙහෙම යම් කිසි ආකාරයක වාසියක් අත්පත් කරගත හැකිව තිබියදී ඒ පාඩුව ජනතාව මත පටවලා නැවතත් ඒකෙන් තෙල් මිලත් වැඩි කරලා ඒ බර ජනතාව මත තමයි පටවලා
තිබෙන්නේ.
මේම තමයි ගරු මුලාසන මන්ත්‍රීතුමනි කටු සිද්ධ වෙලා තිබෙන්නේ. සා මම හිතනවා මේ කොයි ආණ්ඩුවක් දැන් මේ රටේ ජනතාවට උත්තර දෙන්න ඕනේ. අවුරුදු 52ක් තිස්සේ සමාවෙන් මම අවසන් කරනවා. 1952 ඉඳලා 2004 වෙනකන් ගත්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 2222යි. ඊළඟ අවුරුදු 10 ගත්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 5000යි. ඊළඟ අවුරුදු 3 ගත්ත ප්‍රමාණය රුපියල් බිලියන 3000යි. එහෙම තමයි මේ රුපියල් බිලියන 10000 ගන්න එකතු වෙලා තිබෙන්නේ. හැබැයි අපේ රටේ කරපු සියලු ව්‍යාපෘති ඔය ආයෝජනය කරපු ණය ආයෝජනය කරපු ව්‍යාපෘති එකතු කරලා බැලුවොත් ඔය රුපියල් බිලියන 10000ක වටිනාකමට වැඩ කරලා තියෙන රටේ. මේක මේ පාර්ලිමේන්තු සහ රටේ ජනතාව දැනගන්න ඕන ප්‍රශ්නයක්. සමම හිතනවා මේ ආර්ථිකය පිළිබඳ කොච්චර සංවාද කරත් මේ ගමන් කරමින් ඉන්න ආර්ථික උපාය මාර්ගයේ වරද තේරුම් ගත්තේ නැත්නම් ඒ ජනතාව මත බදුබර පටවනවා විනා වෙන උත්තරයක් නැහැ කියන එක කියමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා.
ගරු මූලාශනාරූඪ මන්ත්‍රීතුමනි, මේ මොහොතේ වැදගත් මූල්‍ය පනතක් මේ සභාවේ විවාදයට ගෙන තියෙන මොහොතේ අපේ සභානායකවරයා ඇරුණම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කිසිම ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ නොසිටීමෙන් තේරුම් යනවා රජය කුපමණ දුරකට මහජන මතයට සවන් දීලා ජනතාවගේ නියෝජිතයන්ගේ අදහස් යෝජනා සලකලා මේ රජය ගෙන යන්නට මේ රටේ ආර්ථිකය හසුරවන්නට කටයුතු කරන්න ක්‍රියාත්මක වෙනවද කියන එක. මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නැහැ. මූල්‍ය පළතක් ක්‍රියාත්මක වෙන්නේ. නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා නැහැ. ආර්ථිකයට සම්බන්ධ කිසිම අමාත්‍යවරයෙක් නැහැ. මෙන්න මේ ගමන මේ රටේ ක්‍රියාත්මක වීම තුළ තමයි අද 103.1ක ආර්ථික වර්ධන වේගය 103.1ක් දක්වා අඩු වෙන්න කටයුතු සිද්ධ වුණේ. අපි මේ පිළිබඳව රජයේ ඉඳගෙන රජයේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් වසරක් දෙකක් කරුණු ඉදිරිපත් කරා. මේ රටේ අපනායන වලින් ලබන ආදායම ආනායන වලට සිදු කරන වියදම මේ දෙක අතර තියෙන පරතරය රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පීඩිත පන්තියේ බහුතර මිනිස්සු වෙනුවෙන් එයාට වාසි වෙන ආකාරයට හසුරවන්නේ කෙසේද කියන එක පිළිබඳව රජයේ අවධානයක් සිදු නොවීම මේ තත්ත්වයට හේතු වෙලා තියෙනවා. විවිධ අදහස් විවිධ උපදේශ විවිධ පුහුණු වැඩමුළු මේ රජය පැවැත්වුවා. ඒවා ඒවට පමණක් සීමා වුණා. අපනයන විවිධාංගකරණය ගැන විවිධාකාරයට කතා කරා. නමුත් පහුගිය කාලය තුල මේ මොහොතේ මේ රටේ සාම්ප්‍රදායික අපනයන ඇරෙන්නට විවිධාංගකරණයක වෙච්ච අපනයන අලුතෙන් ඇවිල්ලා තියෙනවද? මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි, රාජ්‍යයක් හැටියට දේශීය නිෂ්පාදන දිරිගැන්වීම, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම, නව නිපයුම් කරා තාරුණ්‍ය යොමු කිරීම, මේ තුලින් තමයි අපනයන විවිධාංගකරණය කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම දේශීය ව්‍යවසායකයෙක්ට, දේශීය නිෂ්පාදකයෙක්ට අවශ්‍ය කරන සම්පත්තික මූලිකව අවශ්‍ය වෙන්නේ මොනවද? මූලිකව අවශ්‍ය වෙනවා බලශක්තිය පහසු මිලකට. අද මේ රටේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය මේ හැම ගමකම හැම තැනකම කතා කරන්නේ පෙට්‍රල් මිල ගිහිල්ලා විදුලි බල ගාස්තුව, බස් ගාස්තුව, බිත්තර ආපේ නම් ගණන් ගිහිල්ලා. ඒතොර බලශක්තිය සඳහා පහසු මිලට බලශක්ති ලබා දීම සඳහා වැඩපිළිවෙලක් අරමුණක් මේ ආණ්ඩුවේ තිබුණාද? අද කතා කරා පෙට්‍රල් මිල ගැන. මම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමතිවරයා හැටියට අවුරුදු 50ක් පරණ තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සඳහා යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව සකස් කළේ ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රධාන විශේෂඥයන් බුද්ධිමතුන්, මූල්‍ය ක්ෂේත්‍රයේ ඉන්න විශේෂඥයන් ඒ ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කළා. රටට පිළිගන්න, ලෝකය පිළිගන්න ව්‍යාපෘතියක් ඉදිරිපත් කරා. ආර්ථික කළමනාකරණ කමිටුවෙන් වර්තමාන මහා බැංකුවේ අධිපතිවරයා, ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශකවරයා, අර වේරගොඩ කියන හිටපු ලේකම්වරයා, මේ වර්තමාන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරිය ඉන්න කමිටුවක් පත් කළා. මේ යෝජනාව දිගින් දිගටම හොයලා බලලා සාකච්ඡා කළා. මේ කමිටුව යෝජනාව අනුමත කරා ඒක මතිකව. නමුත් මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, එක පෑම් පහරින් රටේ ආර්ථිකයට අද ඛනිජ තෙල් මිල වැඩි කරන්න අවශ්‍ය නොවන ආකාරයට සකස් වෙච්ච ඒ යෝජනාව එළියට විසි කරා. රටක ජාතික ආර්ථිකය ගෙනියන්න අවශ්‍ය වෙන වැඩ පිළිවෙල ඒ ආකාරයට නවත්තමම අපි කොහොමද ඉදිරියට යන්නේ? අදත් මේ රටේ තෙල් ටික ගොඩ බාන්න නැවක් කොළඹ වරායට ආවම දවස් 7ක් යනවා තෙල් ටික ගොඩ බාන්න. මේ තෙල් ටික දවස් දෙකෙන් ගොඩ බාන්න නල පද්ධතිය අලුතෙන් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවලා ටෙන්ඩරේ අවසන් කළා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන්න තිබුණේ මීට අවුරුද්දකට කලින්. නමුත් අද වෙනකන් ඒ කටයුත්ත හංගලා මේ නල මාර්ගයේ ඉදි වුණා නම් ලාබෙට ඛනිජ තෙල් අපිට ලෝකෙන් ගන්න පුළුවන් මිල අඩු වෙලාවට. අද ගත්තත් ගොඩ බාන්න බෑ, මොකද නැව් ටික පෝලිමේ දවස් 7ක් යනවා නැවක් ගොඩ බාන්න. මේ වගේ සුළු සුළු දේවල් ඉටු කරන්නට රජය මැදිහත් වුණේ නැහැ, අවස්ථාව දුන්නේ නැහැ. මේ කෙටි කාලින මැදි කාලින විසඳුම් දිගු කාලිනව අපේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා කිව්වා මන්නාරම් ද්‍රෝණියේ තෙල් නැතේ එනකන් අපිට මේ ගැන තීන්දුව කරන්න බෑ කියලා. මන්නාරම් ද්‍රෝණියෙන් ස්වාභාවික වායු ලබා ගන්නට 20යි 20 වෙනකොට අපේ ස්වාභාවික වායු උකහාගෙන අපේ ස්වාභාවික වායු අපේ රටේ බලශක්තියක් හැටියට පාවිච්චි කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරා. ඒ සඳහා ලෝකයේ ප්‍රධානතම සමාගම් 11ක් පහුගිය අවුරුද්ද වෙනකොට ආවා. ඒ වැඩපිළිවෙල එතනම නැවැත්තුවා. ඒ වෙනුවෙන් කටයුතු කරපු ලෝක ප්‍රකට විශේෂඥයා ඔහේද යන එතුමාට අදාළත් නැති කාරණාවක් සම්බන්ධව අධිකරණයට ගෙනහිල්ලා අද ඒ විශේෂඥයෙක් හොයාගන්න නෑ. රටට අනාගතයට ජාතියට වැදගත් වෙච්ච බලශක්ති අර්බුදය විසඳීමේ වැඩපිළිවෙල මග නැවැත්තුවා. එතකොට අපි කතා කරන අපනායන විවිධාංගකරණය කිරීම සඳහා අවශ්‍ය කරන ශක්තිය පහසුකම මේ රටේ තරුණයන්ට දරුවන්ට ලබා දීම සඳහා කවුද උදව් කරන්නේ? ඒ වගේම අපි කතා කරනවා ආදායම අපනයන ගැන. මේක කෘෂිකාර්මික රටක්. කෘෂිකාර්මික රටක් හැටියට අපේ සභා නායකතුමා ඉන්නවා. පෝර සානාධාරය කපලා මුදල් දෙන්න කියලා යෝජනා වෙච්ච දවසේ අතිගරු ජනාධිපතිතුමා ඇහුවා, ඇයි මෙහෙම පෝර සානාධාරය වෙනුවට සල්ලි දෙන්නේ? කාබනික පෝර සම්බන්ධව කිව්වම එතුමා කිව්වා, මමත් කෘෂිකර්ම ඇමතිවරයා හැටියට කටයුතු කරා. ඒ කාලෙත් අපි පොහොර හිඟයක් හැටියට යම් යම් අවස්ථාවල උවමනාවෙන්ම ඇති කළ ජනතාව කාබනික පොහොර වෙනුවෙන් යොමු කිරීම සඳහා වූ දිගු කාලීන ක්‍රමානුකූල සූක්ෂ්ම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරා. ඇයි ඒ ආකාරයටම කරන්න බැරි කියලා. නමුත් ඒකට විරුද්ධ වුණා. පෝර සානධාරයෙන් නැති වුණා කාබනික පෝර සඳහා ගොවියෝ යොමු වුණාද කියන එක අද ප්‍රශ්නයක් හැටියට නොතේරුණායට තේරුම් ගන්න වෙනවා. අද 2016 වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂය සංසන්දනය කරනකොට 26.7% කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙලා තියෙනවා. 26.7% ඒ කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙලා තියෙන්නේ. කෘෂිකර්මාන්තය ප්‍රායෝගිකව ලාභ ලබන ආකාරයට කරගෙන යෑමට නොහැකි වීම තුළ, මේ තත්ත්වය තුළ අද අපි සතුටු වෙන්න ඕන රටක් හැටියට අපි හොඳ දෙයට හොඳයි කියන්න ඕන. තේ සඳහා ඉහළ මිලක් ලැබෙනවා. තේ සඳහා ඉහළ මිලක් ලැබුණට තේ ඵලදාව සියයට හතලියකින් පමණ අඩු වෙලා තියෙනවා මූලාසන අරුප මන්ත්‍රීතුමනි අපේ මහින්දයාපා මන්ත්‍රීතුමා මාත් එක්ක එකඟ වෙනවා ඇති කියලා විශ්වාස කරනවා. සියයට හතලියකින් පළදාව අඩු වෙලා තියෙන්නේ ඇයි? ඒ දැක්මක් නැතුව අපි ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල තුල එතකොට අපනායන ආදායම අපනායන විවිධාංකරණේ පැත්තකින් තියන්න අපනායන ආදායම තවදුරටත් වැඩි කරගත හැකිව තියෙන අපේ ප්‍රධාන අපනායන භෝගේ පළදා වඩු වුණාම අපි බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්ද? අපිට විදේශ විනිමය ගේන ප්‍රධානම කණ්ඩායම කවුද? නොපුහුණු ශ්‍රමිකයන්. නොපුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියාවලට යන විදේශ ශ්‍රමිකයන් 2016ට සාපේක්ෂව 2017 එක සංසන්දනය කරනකොට 112.6කින් අඩු වෙලා තියෙනවා. අපි රටක් හැටියට අපේ ආනයන අපනයන ආදායම විදේශ විනිමය වැඩ කර ගැනීම සඳහා අපි පුහුණු ශ්‍රමිකයන් නිපුණ ශ්‍රමිකයන් මේ රටේ බිහි කිරීම සඳහා වූ වැඩපිළිවෙල යෝජනා කරා. පහුගිය ආයවැයට කලින් 11 වැදෑරුම් වැඩපිළිවෙලක් මම අමාත්‍යවරයා හැටියට ඉදිරිපත් කරා. මුදල් අමාත්‍යාංශය ඒ වැඩපිළිවෙල පිළිගත්තා. ගරු මංගල සමරවීර මුදල් ඇමතුමා ඒ වැඩපිළිවෙල පිළි අරගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මුදල් වෙන් කරා. නමුත් ඒ මුදල් ටික අදිසියස්තයකින් අදාළ අමාත්‍යාංශයට නෙමෙයි වෙන අමාත්‍යාංශයකට ගත්තා. අවශ්‍ය කරන පහසුකම, අවශ්‍ය කරන ආයතන, අවශ්‍ය කරන පුහුණුකරුවන් ඒ අය නැති. අද වෙනකන් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙලා නැහැ. අද වෙනකන් ඒ මුදල 75ක් වියදම් කළා නැහැ. පුහුණු ශ්‍රමිකයන් අපේ රටේ බිහි කරලා අපේ රටෙන් පිටරටට ශ්‍රමිකයන් සපයලා විශාල මුදල් ලබා ගන්න අවස්ථාව තියෙද්දි අපේ තාරුණ්‍ය ශක්තිමත් කළා එයාට අවශ්‍ය කරන රැකිය අවස්ථා මෙරට තුල වගේම පිටරට අවශ්‍ය පරිදි තියෙද්දි ඒ සඳහා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට රජය හැටියට අපොහොසත් උනේ වැඩපිළිවෙලක් දර්ශනයක් නැතුව ඒ කටයුතු ක්‍රියාත්මක කරන්නට පැකිලීම තුලින්. අද ඒ අස්සේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම අරන් ඇවිල්ලා තියෙනවා. සිංගප්පූරු වෙළඳ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ගෙන ඉදිරිපත් කරපු වෙලාවේ මම ලිඛිතව අමාත්‍යවරයාගේ නිරීක්ෂණ හැටියට පැහැදිලිව සටහන් කරා. අද ඒක වාර්තාගත ඒ වාර්තාව තියෙනවා කැබිනට් මණ්ඩලයේ. දේශීය කර්මාන්තවලට හානියක් නොවන ආකාරයට, දේශීය ආර්ථිකයට ප්‍රශ්නයක් නොවන ආකාරයට, දේශීය පුහුණු ශ්‍රමිකයන්ට, නිපුණ ශ්‍රමිකයන්ට තියෙන අවස්ථාව නැති වෙන හානියක් නොවන ආකාරයට, ඒ අවස්ථාවට තවත් අවස්ථා ලැබෙන ආකාරයට මේ ගිවිසුම් සකස් කළ යුතුයි කියන එක පැහැදිලිව ලිඛිතව අපි දුන්නා. අද මොකද්ද වෙලා තියෙන්නේ? මේ ගිවිසුම අසංකරයි කියලා අසංකරපු ගිවිසුමක් අපි දැකලා නැහැ. නමුත් අසංකරයි කියන මේ ගිවිසුමට අනුව සිංගප්පූරුවේ සමාගමක් සංස්ථාගත කරා නම් ඒ සංස්ථාගත කරපු සමාගමට හැකියාව ලැබෙනවා මෑන් පවර් ඒජන්සි එකක් හැටියට මේ රටට විවිධ ශ්‍රමිකයන් සපයන්න. ඒ විවිධ ශ්‍රමිකයන් සපයනකොට අපේ පුහුණු ශ්‍රමිකයන්ට, අපේ ඉංජිනේරුවන්ට, අපේ ශ්‍රමිකයන්ට තියෙන අවස්ථාව නැති වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් එයාය සිදු කරනු ලබන ඒ ලබා දෙන දායකත්වය පිළිබඳ, නිපුණ ශ්‍රම දායකත්වය පිළිබඳ, එහි තත්ත්වය පිළිබඳ යම් ප්‍රශ්නයක් ඇති වුණොතින් ඒ තත්ත්වයට නොගැලපෙන උපදෙස් ශ්‍රමය ලබා දීම සම්බන්ධව ඒ ශ්‍රමිකයන්ට විරුද්ධව ලාංකීය රජයට, ලාංකීය ජනතාවට පියවර ගන්න අවස්ථාවක් නැහැ. අපේ රට අපිට උත්තර දෙන්නේ නැති අපිට වග කියන්නේ නැති කණ්ඩායමකට අපේ රටේ සංවර්ධන කටයුතු අපේ රටේ උපදේශාත්මක කටයුතු බාරවීමේ අභාග්‍ය සම්පන්න තත්වයකට එක පැත්තකින් ඇද වැටෙනවා. මේ වගේ රටට හානිකර රටට නොගැලපෙන රටට භයානක තත්ත්ව ඇතිවෙන අතරේ අපේ රටට එන්නේ ආයෝජකෙක්. අපි ආයෝජන මධ්‍යස්ථානයක් හැටියට ආයෝජකයන්ට එන්න කියනවා. ආයෝජකයන්ට එන්න කියද්දී ආයෝජන මධ්‍යස්ථානයක් හැටියට කටයුතු කරන්න බලන් ඉඳෙද්දී අපේ රටට එන්න කලින් ආයෝජකයා බලනවා ලංකාවේ ඕන දෙයක් කරගන්න නම් සිංගප්පූරුවේ සංස්ථාවක් සංස්ථාපනය සංස්ථාගත කරගත්තොත් පහසු වෙනවා කියලා. එතකොට එයාගේ පිරිවැය වැඩි වෙනවා. සිංගප්පූරුව අපිට වඩා ඒකෙන් වාසිය ලබන්න ගන්නවා. මම දන්න පරිදි අපේ මේ දැන් වෙනකොටත් අපේ රාජ්‍ය ඇමතුමා කිව්වා සිංගප්පූරුවේ දැන් සෙනඟ වැඩි වෙයි කියලා මේ තත්ත්වය යටතේ. දැන් නෙමෙයි මම දන්න තරමට අපේ කාගිල් සමාගමත් ක්‍රියාත්මක වෙන්නේ සිංගප්පූරුවේ සංස්ථාගත වෙච්ච ආයතනයක් හැටියට. අද මොයේ මොහොත වෙන විට කාගිල්ස් වලින් ආයතනෙන් කාගිල් සුපර් මාකට් එකේ ලංකාවේ ලෝලු පළතුරු ගන්නෙ. හැබැයි මේ ගිවිසුම ක්‍රියාත්මක වෙන්න ගත්තම බොහෝ විට එයත් වෙළඳාම කරන ආයතනයක් හැටියට ලංකාවේ ලෝලු පළතුරු ගන්නෙ නැතුව සිංගප්පූරුවෙන් මැලේසියාවෙන් එලෝලු පළතුරු අරගෙන ඇවිල්ලා අපේ ගොවියා පැත්තකට දාලා විකුණන්න උත්සාහ ගනීවි. මේ වගේ අවාසනාවන්ත අභාග්‍ය සම්පන්න තත්ත්වයකට රට යොමු වෙමින් පවතින අවස්ථාවක රටේ උගත්තු රටේ බුද්ධිමත්තු රටේ වියතුන් එකතු වෙලා ඒ පිළිබඳව රට ගෙන යා යුතු වැඩපිළිවෙල කුමක්ද කියන එක සම්බන්ධව සාකච්ඡා කරන්නට එකතු වුණහම අද එවන් සාකච්ඡා පිළිබඳව බොහෝම උපහාසයෙන් කතා කරන්න සමහරු උත්සාහ ගන්න මොහොතක් අපි දැකලා තියෙනවා කාලයක් හැටියට. අපි එක්කෙනෙක් දෙන්නෙක් ඒ වැඩපිළිවෙල දෙස උපහාසාත්මකව බැලුවට රටට ආදරය කරන රට පිනිස්සු රටේ දේශීයත්වය ආරක්ෂා කරන්න මේ රට ඉදිරියට ගෙන යන්න කැමති උගත් බුද්ධිමත් ලාංකීය ජනතාව එවන් වැඩපිළිවෙළවල් සහ එකතු වෙන්න බලාගෙන ඉන්නවයි කියන එක රජය තේරුම් ගන්න ඕන. මේ එකතු වීම සාකච්ඡා කිරීම අදහස් ප්‍රකාශ කිරීම කුමන පුද්ගලයෙකු සංවිධානය කළා මේ රටේ ඉටු කළත් අපි මහජන නියෝජිතයන් හැටියට අපේ සහයෝගයේ දායකත්වය ඒ වැඩපිළිවෙට ලබා දිය යුතුයි. මොකද අනාගතේවත් මේ රටේ බිහිවන රජයක් මේ රටේ ජනතාව පත්කරන රජයක් එක එක්කෙනාගේ තනි පෞද්ගලික අවශ්‍යතාවයට සිතුවිලි වලට ඉදිරියට ගෙන යා යුතු රජයක් විය යුතු නෑ. අපිට අවශ්‍ය වෙනවා රට වෙනුවෙන් ප්‍රතිපත්ති මාලාවක්. අපට අවශ්‍ය වෙනවා රට ඉදිරියට ගෙන යන්න ජනතාවාදී මේ රටේ ජාතිකත්වය ආරක්ෂා වෙන සියලු ජාතීන්ට සාමකාමීව මේ රටේ ජීවත් වෙන්න පුළුවන් අපේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙලක්. ඒ සඳහා කතිකාවතක් අවශ්‍යයි. ඒ සඳහායි කතිකාවතට අපි හැම දෙනාම පක්ෂපාට භේදයකින් තොරව එකතු විය යුතුයි.
අවසන් කරන්න
ඒ බුලාසුනාරුට ගරු මන්ත්‍රීතුමනි, ඒ යන ගමනට උතුරේ යමෙක් උත්සාහ ගන්නවා නම් සියලු වරප්‍රසාද මේ කොළඹ ජීවත් වෙලා දකුණේ ජීවත් වෙලා තමන්ගේ දරු මුණුපුරන් ඒ සියලු වරප්‍රසාද මේ ප්‍රදේශවල ඉඳගෙන ලබාගෙන උතුරට ගිහිල්ලා ජාතිවාදය අවුලන්න ඒකටත් අපි විරුද්ධයි. ඒ වගේම දකුණේ අපි කවුරු හරි උත්සාහ කරනවා නම් මේ රටේ ජාතිවාදය අවුලන්න ඒකත් මේ රටේ අභාග්‍යයට වෙන දෙයක්. ඒ නිසා මේ වග කරුණු තේරුම් අරගෙන අපි වැඩපිළිවෙලක් අරමුණක් නැතුව යන මේ රජය වෙනුවට රටට ආදරය කරන වැඩපිළිවෙලක් මේ රටේ ක්‍රියාත්මක කර ගැනීමට පෙළ ගැසීමට යුගය ඇවිල්ලා තියෙනවා කියන එක ප්‍රකාශ කරමින් මම නියන් වෙනවා.